ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
අප්‍රේල් මාසෙත් උදා වෙලා ඉතින් අප්‍රේල් මාසෙත් එක්කම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පැත්තෙන් වාර්තා වෙන ප්‍රධාන කාරණාව තමයි මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ ඒ අවුරුදු සැමරුම සහ අවුරුද්දට සූදානම් වීම. නමුත් අවුරුද්ද කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තිබෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පසුගිය සතියේ වාර්තා වෙච්ච වැදගත් සහ උණුසුම් තොරතුරු මොනවද කියලා සොයා බලන්නයි දැන් අපි සූදානම් වන්නේ සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන්. මාධ්‍යවේදී මනෝජ් උදතියාවල අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට වෙනද වගේම. අයිබෝන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදෑසනක් මදුර.
හොඳයි, ප්‍රධාන මාතෘකා අතරින් අපි මුලින්ම අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තවමත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරමින් පවතින මේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන්. මේ පනත පාර්ලිමේන්තුවට ගෙනීම කල් ගිහිල්ලා තියෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අතරතුරේදී දේශපාලන කරලියට නැත්තම් දේශපාලනයට ලංකාවේ ආණ්ඩුවට ජාත්‍යන්තරිනුත් යම් යම් ආකාරයේ කොන්දේසි කතා බලපෑම් එල්ල වෙනවා කියලත් මේ සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මනෝජ්, අපි මුලින්ම මේ ප්‍රතිත්‍රස්ත පනත කල්යාම සම්බන්ධයෙන් මොනවද අලුත්තරතුරු කියලා වාර්තා කරමු.
ඔව් මදුර, මේ කෙටුම්පත පහුගිය 4 වෙනිදා ඉදිරිපත් කරන්න නියමිතව තිබුණේ, නමුත් ඉදිරිපත් වුණේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ අලුත් එමණත විශේෂ විධිවිධාන ඇතුළත් කරලා තමයි මේ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීරණය කරලා තිබුණේ පහුගිය 4 වෙනිදා. නමුත් ඒක සති කිහිපයක් පරක්කු කරලා එමණත්තම් මේ මාසේ අන්තිම අරගෙන එන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කියපු විදිහට දැන් මේ දවස්වල අධිකරණ නිවාඩු කාලේ. ඉතින් ඒ හින්දා මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න තියෙන බාධා වගේ කාරණා සැලකිල්ලට අරගෙන මේ ප්‍රමාද කිරීම සිද්ධ කරනවා කියලා ඔහුගේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් සඳහන් කළා. අනෙක් පැත්තෙන් බැලුවොත් බොහෝ දෙනෙක් මහා සංඝරත්නය වෙන්න පුළුවන්, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වෙන්න පුළුවන්, නීතිඥ සංවිධානත්වයේ අතර හිටියා. ඔවුන් මේ කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිත්‍රස්ත පනත ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතා දක්වපු අවස්ථාත් අපිට පේන්න තිබුණා. කොමනත් අපි දැක්කා විශේෂයෙන්ම මේ ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් ඒ කියන්නේ මහා සංඝරත්නය නියෝජනය කරලා කිව්වා සමහර විට මේ වගේ තත්වයන් හරියට තීරණය නොකළොත්, ඒවට හරි ක්‍රියාත්මක නොකළොත් ඒවට සමහර වෙලාවට දේශපාලනය සම්බන්ධයෙන් උනත් විවේචන කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා කියලා දිගින් දිගටම ගෝමල් පෙසෝවිත හඳුරෝ සඳහන් කළා. ඉතින් මේ වගේ විපක්ෂයේ දේශපාලන පක්ෂයේ පිළිබඳව අදහස් කරා. ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවත් නිවේදනයක් නිකුත් කරලා කිව්වා මේ ප්‍රතිත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදය මර්ධනය කරන්න අවශ්‍ය ත්‍රස්තවාදයට පුළුල් අර්ථකථනයක් ලබා දීලා ජනතාවගේ මූලික ඓතිහාසිකම් වලටත් බලපෑමක් එල්ල වෙනවා කියලා. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලිය යුතුයි කියලා ලංකාවේ මානව හිමිකම් කොමිසම කිව්වා. ඒ අතරේ මේ සම්බන්ධයෙන් අපි දැක්කා Human Rights Watch සංවිධානයත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ලංකාවේ රජය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ගේන්න යන මේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ ලංකාවේ ජනතාවගේ මූලික ඓතිහාසිකම් උල්ලංඝනය කරන්න බලධාරීන්ට ලැබෙන බලය සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කළා. ඒ නිසා මේට එරෙහිවිය යුතුයි වැනි අදහසක් ඔවුන් කිව්වා. මේ ප්‍රතිත්‍රස්ත පනතත් එක්ක රජය විශේෂයෙන් මේ ඉවත් කරගන්න කටයුතු කරන්න ඕනේ. මේ සම්මත කරන්න අදහස් කරන ඕනෑම පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතියට අනුකූල වන විදිහට උපදේශන ලබා ගනිමින් සහතික කරගෙන ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලත් ඔවුන් සඳහන් කළා. ඉතින් කොමුණත් මේක ටිකක් ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත් වෙලා තිනවා. රජයේ පැත්තෙන් මේ පනත පාර්ලිමේන්තුවට අරගෙන එන්න යනවා, සම්මත කරගන්න යනවා. ලංකාවේ මානව හිමිකම් සංවිධාන විදේශීය සංවිධාන පවා කියනවා මේකෙන් අර සාමාන්‍ය ජන ජීවිතයට සාමාන්‍ය මානව හිමිකම් වලට එල්ලවන බලපෑම නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි, එහෙම නැත්නම් මේක සම්මත කරගන්න අවස්ථාව ලබා නොදිය යුතුයි කියන අදහස ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කරනවා. මදුර,
හොඳයි. ඒ අතරතුරේදී පොහොට්ටුවෙන් තවත් අභ්‍යන්තර ආරංචි මාර්ගයක් පැමිණෙනවා. මේ පොහොට්ටුවේ කල්ලි කණ්ඩායම් දැන් එන්න එන්න බෙදීම්වලට ලක් වෙලා තිබෙනවා කියලා. මනෝජ, ඇත්තටම පොහොට්ටුවේ බෙදීමක් තිබෙනවද මේ අවස්ථාවන විට?
ඔව්, මේක කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොටස් තුනකට බෙදෙයිද කියන අදහසක් ආයිත් සාකච්ඡා වෙනවා. එක පැත්තකින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක්ක කණ්ඩායමක්, අනිත් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක්ක කණ්ඩායමක්, අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එක්ක කණ්ඩායමක්. දැන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ආයිමත් පාර්ලිමේන්තුවට එන්න සූදානමක් තියෙනවා කියලා පාර්ලිමේන්තු ලොබියදී කතා කරපු කතාවක් මේ වෙනකොට මාධ්‍ය හරහත් යනවා. මේ පොසොන් පෝයට කලින් පෝට්ටු විපක්ෂයට යන්න සූදානමක් තියෙනවා. ඊට පස්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා. ගොඩක් වෙලාවට ජයන්ත කටකෝඩ මන්ත්‍රීවරයා අයින් වෙලා එවෙනුවට ඔහු පාර්ලිමේන්තුවට එයි කියලා කියනවා. ආවුති ඔහුත් එක්ක කණ්ඩායමක් කටයුතු කරයි. එතකොට විපක්ෂයට ගියෝතින් විපක්ෂ කණ්ඩායමක් ආණ්ඩුවට ගියෝතින් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්න කණ්ඩායම කුඩා වෙනවා. විපක්ෂයේ වැඩි කණ්ඩායම පොහොට්ටු වුණොත් එතකොට පොහොට්ටුවට විපක්ෂ නායකකම දෙන්න වෙනවා. ඉතින් එතනදී තමයි මේ තර්කය මතුවෙන්නේ. එතකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ආවොත් ඒ හරහා විපක්ෂ නායකකම ලබා ගන්න උත්සාහයක් තියෙනවා කියලා කතා කරන්නේ. එහෙම නැති වුණොත් තවත් කණ්ඩායමක් අනාගතය පිළිබඳව හිතලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක්ක විපක්ෂයේ අසුන්ගෙන විපක්ෂ නායකකම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබා දෙන්න උත්සාහ කරනවා කියලා අදහසකුත් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ තුනට කැඩෙනවද කියන එකේ ඊළඟ අදහස තමයි ජනාධිපතිවරයා අරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව යම් විශ්වාසයක් ඇතිවීම නිසා ආණ්ඩුව ඇතැම් මැති ඇමතිවරු පවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම් වෙනවා කියලා අදහසකුත් තියෙනවා. ඒක දැන් කාලයක් තිස්සේ තිබුණු අදහසක්. එම් බැලුවොතින් පෝට්ටුව ඇතුළ කණ්ඩායම් තුනක් විදිහට වැඩ කරන්නද මේ යන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවෙමින් තියෙන්නේ.
හොඳ, අපේ ඊළඟ අවධානය යොමුවන්නේ පොහොට්ටුවට, එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. දැන් ඡන්දය තියයිද නැද්ද කියලා අප්‍රේල් 25 තාමත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ තියෙන කාලයත් එක්ක අප්‍රේල් 25 පළාත් පාලන ඡන්දය තියන්නේ නැති කාරණාවක් තමයි අපිට පෙනියන්නේ. කෙසේ වෙතත් පොහොට්ටුව රටවට යන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ඇතැම් මන්ත්‍රීවරු මේ ගමනට සහභාගි වෙලා නැහැ, සහභාගි වෙන්නේ නැහැ කියලා ආරංචියක් තිබෙනවා. මනෝජ, මේ තත්ත්වයේ අලුත්ම තොරතුරු කොහොමද?
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකක් පස්ස ගහන ස්වභාවයක් පෞගේ කාලේ දකින්න තිබුණා. ඇතැම් රැස්වීම් වලට ආවේ නැහැ. අපි උදාහරණයක් විදිහට බැලුවොත් ඔබට මතකයි අපි මේ වැඩසටහන කතා කරා මොනරාගලෙන් පටන් ගත්තා පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන රැස්වීම් මාලාවක්. ඒ රැස්වීම තියෙද්දි ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් එක්ක කංචන විජේසේකර ඇමතිවරයා, මහින්ද අනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ වගේ කණ්ඩායමක් වෙනත් රැස්වීමක් තිබ්බ කියලා අපි කතා කරා. දැන් ඔය වගේ තමයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටුවත් එක්ක පොදු ජන පෙරමුණ ප්‍රතිසංවිධානය කරන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ගිහිලා රැස්වීම් තියලා කටයුතු කරනවා. මේ ප්‍රධානත්වය ගන්නේ නාමල් රාජපක්ෂ සහ ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියන මන්ත්‍රීවරු. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා මේ අවස්ථාවට සහභාගී වුණේ නැහැ කියලා වාර්තා වෙනවා. ඒ උදාහරණයක් විදිහට මාතලේ තිබුණු රැස්වීමට ජනක තෙන්නකෝන්, ප්‍රමිත තෙන්නකෝන්, රෝණ දිසානායක කියන මන්ත්‍රීවරු ඇවිල්ලා නැහැ. අනුරාධපුරයේදී ශයහන් සේමසිංහ මන්ත්‍රීතුමා ඇවිල්ලා නැහැ. ගම්පහ බියගම රැස්වීමක් තිබුණා. ඒකට ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඇවිල්ලා නැහැ. හැබැයි ඔවුනම් විදේශගත වෙලා හිටියා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ වගේ මේ එකතු වීමට ඒ දිස්ත්‍රික්කවල ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරන ඇතැම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහභාගි නොවෙනවා කියන අදහසකුත් තියෙනවා. ඉතින් ඔය පෞගේ කාලේ පොහොට්ටුවත් එක්ක ආයි ඡන්ද කරන්න ජනතාව අතරට යන්න ටිකක් බියුණු ස්වභාවයක් තිබුණා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැස් වුණු අවස්ථාවලදී පවා වුණ අපි ගමට යන්නේ කොහොමද, ජනතාව අතරට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ සාකච්ඡා කරායි කියලා අපි කතා වුණානේ. ඉතින් මේ වගේ තමයි දෙවැනි තත්වයක් එකතකින් වෙන්න පුළුවන්. අනෙක් එක ඔවුන්ගේ අනාගත දේශපාලනය පිළිබඳව ඔවුන් තවදුරටත් සිතමින් ඉන්නවා වෙන්න පුළුවන්. අපි දැක්ක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එක තැනක කියලා තියෙනවා පළාත් පාලන ඡන්දයට ඉල්ලන්න කියලා. අපි අපේ මේ හිතවත් පාක්ෂිකයන්ට පවා කිව්වා. නමුත් ඔවුන් ඡන්දෙ ඉල්ලන්න නාම යෝජනා දෙන්න බැලි වුණා කියන අදහසක් ඔව් කියලා තිබුණා. ඉතින් එහෙන් බැලුවට පස්සේ පොහොට්ටුවත් එක්ක දේශපාලනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් එක්කෝ ඔවුන් සිතා බලමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අනුව තමයි මේ රැස්වීම් වලට පොහොට්ටුව ප්‍රතිසංවිධානය කරන රැස්වීම් වලටත් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා සහභාගි නොවීම පිළිබඳව කරුණු වාර්තා වෙන්නේ.
ඔ ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලාංකේය පුවත්පත් මුසුමත් සමග අපි සම්බන්ධ කරගෙන සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. මනෝජ්, අපි පොහොට්ටුව පිළිබඳව කතාබහ කරා කලින් කතාබහේදී. දැන් අපි සමගි ජනබලවේගය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. මේ සජබෙන් මන්ත්‍රීවරු එජාපයට යනව නැත්තම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගාවට යනව කියන කාරණාව දැන් මේ පසුගිය සති දෙක තුන තුළ විශේෂයෙන්ම මේ ලොකු හවක්කුවක් ඇති කරලා තියෙනවා. ඒ අතරතුරේදී මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රාත්‍රී භෝජන සංග්‍රහයකුත් ලෑස්ති කරලා තියෙනවා, ලෑස්ති කරා කියලා තවත් ආරංචියක් තියෙනවා. මොකක්ද මේ කාරණා අතර සම්බන්ධය?
ඔව්, දැන් ගිය සතියේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට එකතු වෙයි කියලා කතාවක් තිබුණා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ගිය සතියේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාම කියලා තිබුණා මිලියන 200ක් වගේ තක්සේරුවකට මුදලකට සජිත් මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ කියලා කියලා තිබුණා. ඒ කියන්නේ මුදල් ගනුදෙනුවකුත් එතන තියෙනවා වගේ අදහසක් නේ කිව්වේ. ඉතින් කොහොමුණත් ගිය සතියේ මේ කසු වීම සිද්ධ වුණේ නැහැ. කොහොමුණත් රාත්‍රී භෝජන සංග්‍රහයක් මේ කතාබහ අතරේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ලෑස්ති කරලා තිබුණේ. මේ සංග්‍රහය සූදානම් කරලා තිබුණේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ හිතවතෙක් ලක්ෂ්මන් ෆොන්සේකා කියන පුද්ගලයා හිතවතා. ඉතින් සමගි ජන බලවේගයේ රැස්වීමකුත් මීට කලින් තියලා තිබුණා. කොමනත් 37 නායක මන්ත්‍රීවරයාත් කියලා තිබුණා පක්ෂයේ ආසන ආසන මට්ටමේ සංවිධාන කටයුතු වලදී සංවිධානවල ප්‍රගතිය පිළිබඳව තියෙන තත්වයන් වලදී මොනවාද කරුණු කාරණා කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා. ඊට පස්සේ කැම්බල් පිටියේ පවත්වන නියමිත මැයි දින රැලිය පිළිබඳව මරික්කාර මන්ත්‍රීතුමා කතා කරලා තියෙනවා. කැම්බල් පිටියේ පුරවන්න බැරි නිසා සමහර විට එහෙම පුරවන්න බැරි වුණොත් අපි ගිහිල්ලා හයිට් පිටියේ මේක තියමු කියලා රාජසේනාරත්න මන්ත්‍රීවරයා කියලා තියෙනවා. මේ වගේ අදහස් වමාරු කරගැනීමුත් වෙලා තියෙනවා. ඔය අතර විපක්ෂ නායකවරයා කියලා තියෙනවා එක එක කටකතා පැතිරෙනවා මන්ත්‍රීවරු ආණ්ඩුවට සම්බන්ධ වෙයි කියලා තියෙනවා. කබීර්, හර්ෂ, ඉරාන් වගේ මන්ත්‍රීවරු ආණ්ඩුවට සම්බන්ධ වෙයි කියලා තියෙනවා. නමුත් එහෙම වුණාට කටකතා යවල වැඩක් නැහැ, ඒගොල්ලෝ යනවා කිව්වට එහෙම වෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වුන් ඉදිරියේම කියලා තියෙනවා. නමුත් ඒකට ඒ මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වුවේ නැහැ කියලාත් වාර්තා වෙනවා. මේ රාත්‍රී භෝජන සංග්‍රහයට නිමිත්ත වෙන්නේ නැත්තේ විපක්ෂ නියෝජනය කරන සජිත් මන්ත්‍රීවරු ආණ්ඩුවට යනවා කියන කටකතාව වෙන්න පුළුවන්.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ මේ අලුත් කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්. මේ අලුත් කැබිනට් සංශෝධනයේදී බොහෝ වෙලාවට මේ ජාතික ආණ්ඩුවකට යාමට තැත්කිරීමක් නැත්තම් සූදානමක් තිබෙනවා කියලා ආරංචි වෙනවා. මනෝජ, මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
දැන් මේ ජනාධිපතිවරයා එක තැනකට කියලා තියෙනවා තමන් ජනාධිපතිවරයා විදිහට ඇමතිවරුන්ට මේ විෂයපතයන් බෙදලා දීලා කටයුතු කරනවා, එම නැත්තම් පක්ෂවලට ඕන විදියට ඇමති දුර දෙන්න බෑ කියලා. ඉතින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් එක්කත් මෙහෙම කිව්වා කියලා වාර්තා වෙනවා. දැන් මෙහෙම කතා වෙන්නේ එක් එක් මන්ත්‍රීවරු තමන්ට විෂයපතයන් ලබා ගැනීම පිළිබඳව කතා කරද්දී විශේෂයෙන් මේකට වැඩිම අවධානය දිනාගත්තේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමන්ට සෞඛ්‍ය ඇමතිකම ලබා දෙනවා ඒක බාරගන්න සූදානම් කිව්වා කියන අදහසත් එක්ක. කොමනත් ජනාධිපතිතුමාගේ අදහස වෙලා තිබුණේ මේ IMF එකේ මේ යෝජනාව මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක සම්මත කරගත්තයින් පස්සේ කැබිනට් මණ්ඩල සංශෝධනයකට යන්න. එතකොට ආණ්ඩුවට එකතු වෙන්න කියලා පක්ෂ මට්ටමෙනුත් ජනාධිපතිවරයා ආරාධනාවක් කරන්න සැරසුම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් එහෙම පක්ෂ විදියට ආරාධනා කරලා දේශපාලන පක්ෂ කැමති වුණොතින් ඒක ජාතික ආණ්ඩුවක් බවට පත් කරන්න යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් වෙන වෙනම පක්ෂ විදියට ඇවිල්ලා කටයුතු කරවතින් සියලු පක්ෂක තැනකට එකතු වෙන්න පුළුවන් වුණොතින් ඒක ජාතික ආණ්ඩුවක් විදියට යනවා කියන අදහසින් වෙන්න පුළුවන් මේ කාරණා මතුවෙන්නේ. දැන් පෞගිය කාල සීමාවෙන් අපි කතා කරා අලුත් කැබිනට් ඇමතිවරු පත් වෙයි කියලා. අපි කිව්වා පොහොට්ටුවෙන් සමහරු යෝජනා කරනවා එක් එක් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න කියලා, විශේෂයෙන් ජොන්සන් ප්‍රනාන්දු, රෝහිත් අබේගුණවර්ධන, එතකොට ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ වගේ මන්ත්‍රීවරු අමාත්‍ය දුර ලබා ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලාත් වාර්තා වෙනවා කියලා. කොහොමද ටිකින් ටික කල් යනවා ඒ සම්බන්ධයෙන් අදහසුත් වෙනස් වෙමින් යනවා. ඒක සමහරට ජාතික ආණ්ඩුවක් වෙයිද, අර ජනාධිපතිතුමා කිව්වාගේ කතා කරලා විෂයපතයන් දෙයිද පක්ෂවලට යන්නේ නැතුව, මේ ආදී වශයෙන් යම් ආන්දෝලනාත්මක තැනක තියෙන. නමුත් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිද්ධ වෙන්න නියමිතයි කියන එක බොහෝ දුරට තහවුරු කරන්න පුළුවන් කාරණයක්.
ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් අපි අද දවසේ අවසාන වශයෙන් අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ IMF සම්බන්ධයෙන්. ලංකාවේ ආර්ථික අර්බුදය ජයගන්න ලංකාවේ ආණ්ඩුව මොනවද කළ යුත්තේ කියලා IMF යම් කාරණා නිර්දේශ කළා තිබෙනවා. මනෝජ, මේ නිර්දේශ මොන වගේ නිර්දේශද සහ මේ කාරණාව මොන ආකාරයටද ලංකාවේ ආණ්ඩුවට බලපාන්නේ?
ඔව්, විශේෂයෙන්ම මේ IMF එකේ ලංකාවේ දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී විදියට කටයුතු කරන පීටර් බ්‍රුව කියලා දෙනවා විදේශ ණය සහන ලැබීමත් එක්ක ලංකාවේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ ලංකාව මූණ දීලා ඉන්න දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සියලු දෙනාගේ සහයෝගයත් අත්‍යවශ්‍යයි කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් අදහස් දක්වලා තියෙනවා. කාලයක් තිස්සේ පැවතුණු ආර්ථික ගැටලු, වැරදි ප්‍රතිපත්ති තීන්දුව, මේ නිසා ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. කොමුණත් මේ පවතින තත්ත්වයන්ගින් මිදෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි අවුරුදු 4 ඇතුලේ ඇමරිකන් ඩොලර් බිලියන 3ක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. මේ දැවැන්ත ගැටලුව විසඳන්න සියලු දෙනා එක් වෙන්න අවශ්‍යයි කියලා තමයි ඔහු පෙන්වලා දීලා තියෙන්නේ. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කර ගැනීම, විදේශ සංචිත ඉහළ නංවා ගැනීම, ණය සහන ලබා දීම, ආර්ථික ප්‍රතිසංස්කරණ, ඉතින් මේ වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියන අදහස ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරේ විශේෂයෙන්ම දිලිඳු කණ්ඩායම්, අවදානමට ලක් වෙන්න පුළුවන් කණ්ඩායම් ගැන වැඩි අවධානයක් යොමු කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ඔවුන් පෙන්වලා තියෙනවා. ඉතින් කොහොමනත් ආර්ථික ශක්තිමත් කරන්න ඉහළ ආදායම් ලබන අය වැඩි දායකත්වයක් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීලා මහජන මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කරලා දූෂණ විරෝධී නෛතික රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණේ ඔහුගේ පැත්තෙන් ඔවුන් පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ණය දුන්නා වගේම ඔවුන් ඒ හරහා මැදිහත් වෙලා සොයා බැලීම් පසු විපරම් කරනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව සැලකිල්ලෙන් ඉන්නවා කියන කාරණේ තමයි මේ සියල්ල හරහා නැවත නැවත තහවුරු වෙන්නේ. මදුර,
හොඳයි. ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ SPS සිංහල ගුවන්විදුලිය ගෙන ආපු සතිය ශ්‍රී ලංකේය පුවත්ති මුසුම නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතිය සඳහා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්, බොහොම ස්තුතියි මදුර.
SBS Radio.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.